අද අපිට ඒවා තියෙන මේ දහම් කරුණු අතරේ තුන්වෙනි වරටත් අසවාදාරණවා කියන වචනින් අහලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා. මේ සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන පිළිබඳව කරුණු පැහැදිලි කරලා දෙන්න කියලා මම හිතන්නේ නිතරම මේක කරනවා. නිතරමත් මේ සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කාරණේ පිළිබඳව දේශනා කරලා තියෙනවා. සීඩි දැටි ආදිය බැලුවා නම් මේ හොඳටම අහු වෙනවා මේ විස්තර. නමුත් කමක් නැහැ, මේ ටික ඉතින් දැන ගැනීමට නැවත නැවතත් ප්‍රකාශ කරන්න පුළුවන්. සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස කියන්නේ වෙන වෙනම හොය හොයා ඒක හොයලා ඒක තියනවාද ඒ කියලා බලලා හිටන් ඕක අයින් කරන්න යනවා නම් හොඳින් තේරුම් ගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. දැන් ලෙඩක් හැදුනොත් කෙනෙකුට රෝග ලක්ෂණ තියෙනවා කියලා හිතන්න. ඔළුව කැක්කුමත් ඒකේ රෝග ලක්ෂණය. එතන තවත් තියෙන උණ ආදී රෝග ලක්ෂණ. ඒක කහනවා නම් ඒක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. බඩේ කැක්කුමක් ඔළුව කැක්කුමක් තියෙනවා නම් ඒවත් රෝග ලක්ෂණ. මේ ආදී වශයෙන් විවිධ රෝග ලක්ෂණ තියෙනවා. බෙහෙතකුත් තියෙනවා හරියට ප්‍රත්‍ය වෙන්න හොඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ඒ රෝගය හඳුනාගෙන ඒ රෝගයට නියම විදිහට බෙහෙත් ප්‍රතිකර්ම ක්‍රමයකුත් දීලා තියෙනවා. දැන් ඉතින් අපි එක දෙයක් බලන්න ඕන. අපි ලෙඩාන ලෙඩා කියලා හිතා ගන්න. දැන් මට ඔළුවේ කැක්කම තියෙනවා. බඩේ අමාරුවකුත් තියෙනවා. ඇඟ කැහිල්ලකුත් තියෙනවා. දැන් ඉතින් මම වෛද්‍යවරයාගෙන් දුන්න බේත අරගෙන හරියට බේත පාවිච්චි කරන ක්‍රමය අහගෙන බේත පාවිච්චි කරලා ලෙඩේ හොඳ කරගන්නවා හරියට අවශ්‍ය ප්‍රත්‍ය ඒ විදිහට ලබාගෙන. යම පත්‍යාපත්‍ය වෙනවලංගේ ආහාර ආදීන් පරිස්සම් වෙලා ඒ කිව්ව වෙලාවට කිව්ව ආකාරයෙන් බේත ගන්නවා. එයා දන්නේ නැහැ මුළු එකක්ම හැදෙන්නේ මොන සෛල නාක් වෙලාද, ඇතුලේ මොනවා වෙලාද, වාත හිර වෙලාද, රක්ත උස්නේද, ඒවා දන්නේ නැහැ. බඩේ හැමාරුව හටගත්තේ අජීර්ණයක් නිසාද, ඇතුලේ තියෙන ගෙඩියක් නිසාද, මොකක් නිසාද, ඒවා දන්නේ නැහැ. මේ හැමේ කුට්ටේන්නේ නැත්නම් මේ කහන්නේ දලවිවේ ගෑවිලාද, එහෙම නැත්නම් ඇඟේ තියෙන කුණු වලට හොරි හැදිලාද, මොකක් වෙලාද, ඒව එකක්වත් දන්නේ නැහැ. හැබැයි ඒක දන්න වෛද්‍යවරයා ඒ සියල්ලටම ගැළපෙන බෙහෙත් පන්තියක් දෙනවා. හැබැයි අර එකක්වත් අර ලෙඩ රෝගවල ලක්ෂණ දන්නේ නැති රෝගියා අර අවශ්‍ය කරන බෙහෙත් පන්තිය හරියට කරගෙන යනවා කිව්ව විදිහට. එක්කෙනෙක් මොකද කරන්නේ, බෙහෙත් පන්තිය හරියට දැනගන්නේ නැතුව පත්‍යාපත්‍ය බලන්නේ නැතුව ඒක පැත්තකින් තියලා මට ඕනේ ඔළුව කැක්කම හැදුනේ මොකක් නිසාද කියලා හොයන්න. ඇයි ඇඟ කහන්නේ? ඇයි මේ වලේ හිදෙන්නේ? ඒක දැනගන්නයි මට ඕනේ කියලා ඒව හොය හොය ඉන්නවා. දැන් මොකද සිද්ධ වෙන්නේ? කාට ලෙඩේ හොඳ වෙයිද, කාට ලෙඩේ වැඩි වෙයිද? මේ කාරණේ පොඩ්ඩක් මේ හොඳ උපමාව මේකත් පොඩ්ඩක් හිතලා ඉන්න. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන මුල් අවස්ථාවේදී ඉස්සෙල්ලාම දේශනා කළේ මොකද්ද කියලා අහුවාම ඔය දස සංයෝජන ටික විග්‍රහ කරලා දීලා හිටියේ නැහැ. සක්කාය දිට්ඨි කියන්නේ විටිකිච්ඡා කියන්නේ සීලබ්බත පරාමාස කියන්නේ මෙන්න මේවයි. කාමරාගය ව්‍යාපාදී කියන්නේ මේවයි. රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා කියන්නේ මේවයි. සෝවාන් වෙනකොට මේකයි නැති වෙන්නේ, සකෘදාගාමීට මේකයි වෙන්නේ, අනාගාමීට මේකයි වෙන්නේ, රහතන් වහන්සේට මෙන්න මේකයි නැති වෙන්නේ කියලා. ඕවා නෙමෙයි කියලා දුන්නේ. පළවෙනි ධර්මදේශනාවල පෙන්නවා දේමේ වික්කවේ අන්තා පබ්බචිතේන සේවිතබ්බා කියලා පටන්ගෙන මහන්නි මෙන්න මේ අන්ත දෙක හොයන්න එපා කියලා අත්තරින්න ඕන ටික පෙන්ලා දුන්නා. ඊට පස්සේ වඩන්න ඕන ටික පෙන්ලා දුන්නා. මොකද පෙන්ලා දුන්නේ? නිවන් දැකීමට කළ යුතු පිළිවෙත් මාලාව. සක්කාය දිට්ඨිය දැනගෙන හිටියත් නැතත් මේ පිළිවෙත් මාලාව කරන අයට සක්කාය දිට්ඨිය නැති වෙනවා. සක්කාය දිට්ඨිය කියන වචනේ යම්කිසි ආකාර ක්ලේශයක් කිව්වනම් ওই පිළිවෙත් මාලාව කරගෙන යන කෙනාට ඒකාන්තයෙන් ඒ ක්ලේශේ දුර වෙනවා. ඒකේ ස්වභාවය එහෙමයි. සමහරලට අරිහත්ත්වයට පත් වෙන කම්මත් යනවා. ඒ සමාධියත් ලබනවා. ඒ සමාධිය මොකද්ද කියලා දන්නේ නැති අය ඉන්නවා. එක අවස්ථාවක ආනන්ද හාමුදුරුවන්ගෙන් එක්තරා මෙහෙණින් නාන්සේ නමක් අහනවා. ආයුෂ්මත් ආනන්දේනි, එන ආනන්ද හාමුදුරුවනි, මට මෙන්න මෙහෙම සමාධියක් තියෙනවා. මේ ඇහැ තියෙනවා, හොඳට පේනවා. ඒ වුණාට මේ බලන්න බලාපොරොත්තුවක් නැහැ. වටවිට බල බල ඉන්න. අරක මොකද්ද මේ කතිය? ඔය බලන්න බලාපොරොත්තුවක් නැහැ. මේ කන තියෙනවා. හොඳ සිහියෙන් ඉන්නේ, හොඳට ඇහෙනවා. ඒ වුණාට මට ආහහා ඉන්න බලාපොරොත්තුවකුත් නැහැ. මේ නාසයේ තියෙනවා. හොඳට දැනෙනවා ගඳ සුවඳ. ඒ වුණාට ආග්‍රාණී කර කර අරක කොහොමද, මේක කොහොමද, මේ මොන සුවඳ, එහෙම බලාපොරොත්තුවකුත් නැහැ. දිව තියෙනවා, හොඳට රහ දැනෙනවා. හැබැයි අරක මේක රහ හොයන්න බලාපොරොත්තුවකුත් නැහැ. මේ කය තියෙනවා, කයට ස්පර්ශ හොඳට දැනෙනවා. ඒ වුණාට මට මේ ස්පර්ශ ආස්වාදයන් පිළිබඳ කිසි බලාපොරොත්තුවකුත් නැහැ. හොඳට හිතන්නත් පුළුවන්. හිත තියෙනවා. හැබැයි මට හිත හිතා ඉන්න බලාපොරොත්තුවකුත් නැහැ. හැබැයි සංඥාවකුත් හොඳට තියෙනවා. නිින්ද ගිහිල්ලත් නැහැ. දැනීමක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මොකද්ද මේ? ඒ කියන සමාධිය කොහොම එකක්ද? ආනන්ද හාමුදුරුවෝ කියනවා, බුදු පියාණන් වහන්සේ ඔය සමාධිය ඔය විදිහට විග්‍රහ කරලා දෙනවා. ඔකට කියනවා අරිහත් ඵල සමාධිය. ඒ මෙහින්නාන්සේ අරිහත්ත්වයට පත් වුණා ප්‍රතිපත්ති මාලාව පුරාගෙන යනකොට. හැබැයි එතන මොනවද නැත්තේ? අර දස සංයෝජනෝ නමින් කිව්ව සක්කාය දිට්ඨිත් නැහැ, විතිකිච්ඡාත් නැහැ, සීලබ්බත පරාමාසත් නැහැ, කාමරාගත් නැහැ, ව්‍යාපාදත් නැහැ, රූපරාග, අරූපරාග, මාන උත්තත් අවිද්‍යා 10ම හිඳිලා. හැබැයි අර මෙයින් නාසයෙන් ඇහුවනම් මෑණියනි, ඔබට සංයෝජන 10 හිඳිලාද කියලා මම දන්න සංයෝජන නැහැ. මලේ සෝවායින මෙන්න මේකයි. ඔය ටික කියන්නේ. හැබැයි හිඳිලා ධර්මයේ පිළිබඳ ධර්මඥානෙන් ධර්ම විමර්ශනය කරන යම්කිසි දහම් ගුරුවරයෙක් හිටියනම්, ධර්මයේ පිළිබඳ ආචාර්යවරයෙක් හිටියනම්, එයාට මේ විතරේ බැලුවොත් වෙන්නේ ඒ තෙරින් හන්සේ නැත්නම් ඒ වැණින් හන්සේට ඒ සංයෝජන නැහැනේ. අන්න එහෙම ක්‍රමයක් තියෙන්නේ. අපි ඒ නිසා මේ ඒ ටික පැත්තකින් තියලා හැමදාම හොයන්නේ මොකද්ද? මොකද්ද සක්කාය දිට්ඨිය කියන්නේ? මොකද්ද විතිකිච්ඡා කියන්නේ? මොකද්ද සීලබ්බත පරාමාස කියන්නේ? කාමරාගී කාමේ එකද්ද දෙකද්ද? කාමරාගී කියන්නේ මොකද්ද? ව්‍යාපාදී කියන්නේ මොකද්ද? මට පොඩ්ඩක් තරහ යනවා, ඒකත් ව්‍යාපාදීද? ඔය ආදී ප්‍රශ්න කර කර ඉන්නවා. හොයන්න කිව්වේ මොකද්ද? යමක් රාග දේශ මොහ සහිත නම්, ඒ රාගයේ දේශයට මොහයට පත් වෙනවා නම්, පළමුව ලෝභ දේශ මොහ තෝරා ගන්නවා. ඒ ටික පහ කර දමනවා. ওই ටික තියෙනවා අන්ත දෙක. ලෝභ දේශ මොහ අවිද්‍යාවත් එක්කම රැඳිලා තියෙන ওই ටික අන්ත දෙකට කොටු වෙලා තියෙනවා. අන්න ඒක හොයන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඒක තෝරා ගන්න. දේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා. ඒ මොනවද? යෝ ඡායං කාමේසු කාම සුකල්ලිකානි යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත් සංහිතෝ. මෙන්න මේක හොයන්න එපා. හීනයි, ග්‍රාම්‍යයි, පෝතුජ්ජනිකයි, අනාරියයි, අනර්ථ සහිතයි. මොකද්ද? කාම සුකල්ලිකානි යෝගේ. අන්න අපි හොයාගත යුතු එක මොකද? ඒක මොකද්ද කියලා හොයලා බලලා ඒකයි අත්තර ගන්න ඕන. ඊළඟ තවත් එකක් දැනගන්න ඕන අත්තරින්. ඒක තමයි අත්ත කිලමතානි යෝගෝ. යෝචායන් අත්ත කිලමතානි යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඒක දුකයි. දුකෙන් මිදෙන එකක් නෙමෙයි. අනාර්යයි. ආර්යයන්ට ගැලපෙන එකක් නෙමෙයි. අනත්ත සංහිතෝ. ඒක අර්ථයක් නැහැ. අනර්ථයක්ම සිද්ධ කරනවා මිසක් වෙන එකක් නැහැ. ඒතේතේ උබෝවන්තෝ අනුපගම මජ්ජිමා පටිපදා තථාගතේන පටි අභිසම්බුද්ධා. අන්න බුදුරන් වහන්සේත් ආවේ එහෙමයි. ඒකයි ඉස්සෙල්ලා ශ්‍රාවකින්ට කියා දුන්නේ. අන්නේ කියන උබෝවන්තේ නැහන අන්ත දෙකයි. ඒක යන්න එපා. ඒක නවත්වනවා. තථාගතයන් වහන්සේත් කළේ ඕකයි. ඒක හකලා වැඩක් කළා. මොකද්ද? මජ්ජිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධ තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව තුළින් අපි සම්බුද්ධත්වයට පත් වුණා. එහෙනම් අපි හෙවිය යුතුන්නේ ওই ටිකයි. මේ හැමදාම මේ ප්‍රශ්නේ අහනවා තේරෙන්නේ නැත්තේ මොකද? අවබෝධ වුණාට පස්සේ වැටහෙන එක අවබෝධ වෙන්නේ ඉස්සෙල්ලා ඒකට කොහොම තෝරගන්නද? ප්‍රශ්නේ තියෙන්නේ ඔතනයි. හෙවිය යුතු ප්‍රතිඵලයේ තියෙන කරන්න ඕන දේ තියෙනවා. ප්‍රතිඵලයේ ලැබෙනවා. මේ සක්කාය දිටි විදිකිච්ඡා සීලබ්බත පරාමාස කියනවල වහා තරකවාද. අවබෝධයක් ආවනම් අවබෝධය ආපු කෙනා දන්නා මේ සක්කාය දිටි කිව්වේ මේකයි, මේ විදිකිච්ඡා කිව්වේ මේකයි, මේ සීලබ්බත පරාමාස කිව්වේ මේකයි කියලා. ඒක විමර්ශනය කරලා දහම් නුවණින් විමර්ශනය කරා නම් අවබෝධය ඇති කෙනෙක්. ඒක තේරුම් ගන්න පුළුවන්. ඒක විමර්ශනය කරා නම් අරිහත්ත්වයටපත් වුණත් විමර්ශනය නොකළොත් බෑ. දහම් විමර්ශනය බොහෝ වැදගත් අති දුර්ලභ මේ දැනුමක්. දහම් දැනුම පිළිබඳ වැඩි දැනුම. ඒ අවබෝධය නැති කෙනෙකුට නම් කොහොමත් තෝරා ගන්න බෑ. ඒකයි ඒ කාරණේ. ඉතින් මේකදී අපි තෝරා ගන්න ඕනේ, මේක තමයි මේ ප්‍රශ්නේ නිතරම අහන්නේ. දැන් අපි හොයන්න ඕනේ මේක නෙමෙයි. මොකද්ද? මොකද්ද කාමසුකල්ලිකානි යෝගේ? කාමසුකල්ලිකානි යෝගේ අත්තරින්ද කිව්ව ගමන් මොකද කරන්නේ? පෞල් ජීවිතය කඩා කපාල් කරගන්න බලන්න. අප්පා කාමසුකල්ලිකානි යෝගේ නිවන් දකින්න වගෙන මේ ඉන්න එපා. පැත්ත බලාතර ඵලය දකින් වෙච්ච කර්මයක් මේ ගැණි ගිහිලා හාවුදුර කෙනෙක් හම්බෙන්න ගිහිල්ලා ඇවිදලා දැන් මට කණ්ඩ දෙන්න දෙයක්වත් නැහැ, මොකුත් නැහැ. මගේ පාඩුවේ මට කර මුලටලා මේ මුලා ගිහි ඵලය හරියටලා ඉදහන් කිය කිය පන්නනවා. වෙච්ච දෙයක් කියලා අරමසියලත වෙන නෑ. මිනිස්සු යනවා ගිහිල්ලා ඉවරලා හිටන් ඕක අහගන්න. කාමසුකල්ලිකානි යෝගේ මේකේ නිකන් දන්න එක මොකක් හරි කියා දෙනවා. ආවට පස්සේ මොකද කරන්නේ? බම් බ්‍රහ්මචාරී කාමසුකල්ලිකානි යෝගෙන් අහක් වෙලා ඉන්නේ කියලා අර පෞල් ජීවිතය කඩා කපල් කරගන්නවා. අන්තිමට වෙන්නේ මොකද? අම්මා තාත්තා දෙපැත්තට යනවා, දරුවොත් අතලම. මෙන්න මෙහෙම කර්ම වැඩ සිද්ධ කරගන්නවා දකින්න නැතුව. එහෙනම් බුදුරන් වහන්සේ කාමයයි කාමසුකල්ලිකානි යෝගයයි කියන්නේ එකක් නෙමෙයි දෙකක්. ওই කාරණේ පැහැදිලිව විග්‍රහ කරලා දෙනවා. අපි හෙවිය යුතු උන්නෝ බුදුරජාණන් වහන්සේ වෙන්නලා තියෙනවා. මොකද සියලු සුඛ එපා කියලා නෑ මම. යම් කිසි සුඛයක් මේ අවබෝධයේ බාධක නම් ධර්ම අවබෝධයේ බාධා වෙනවා නම් අන්න එක මම නවත්තන්න කියනවා. යම් කිසි සුඛයක් ධර්ම අවබෝධයේ බාධකයක් නැත්නම් ධර්ම අවබෝධයේ රුකුල් දෙනවා නම් ඒක අනුගමනය කරන්න කියනවා. හැබැයි මේ කියන්නේ කාම මෛතුනිය රුකුල් දෙනවා කියන එක නෙමෙයි. කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙලා ඉන්න බුද්ධිලයාගේ කාම මෛතුනිය බාධාවක් නැහැ. ඒක කාම අර කාම සුකල්ලිකානි යෝගයටයි තියෙන එකක්, එහෙම නෙමෙයි. කාම සුකල්ලිකානි යෝගය මොකද්ද කියලායි තෝරා ගන්න ඕනේ. ඒ මොකද්ද කියලා බුදුරණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා. යම්කිසි මිනිසෙක කාම ආස්වාදයක් බලාපොරොත්තු වෙයි. කාම ආස්වාද කියන්නේ රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන ධර්මකාම. මෙන්න මේ කාම බලාපොරොත්තුවත් මුල් කරගෙන ප්‍රාණඝාතී නැමැති අසාධාරණයේ කරලා අයුක්තිය කරලා ඒක හා සම්බන්ධ කටයුතු කරලා ඒ අයුක්තියෙන් අසාධාරණයෙන් ඔය කියන ආස්වාදයක් බලාපොරොත්තු වෙනවනම් මෙන්න මේක කාමසුකල්ලිකානි යෝගයට අයිති කොටසක්. ඒ වගේම ඔය කියනා වූ පංචකාම මුල් කරගත් ආස්වාද බලාපොරොත්තු වෙයි. නොදුන් දිය හොර හිතින් ගැනීම මුල් කරගත් අදත්තාදානීය කරනවන. අදත්තාදානීය තුලින් ඔන්නේ ආස්වාද විඳින්න හොයනවන. මෙන්න මේක කාමසුකල්ලිකානි යෝගයට අයිති වෙන එකක්. අත්තරිය යුතු හීනයි ග්‍රාමයයි පෝතුජනිකයි අනාරය නත්තසයිතයි. අනික තමයි කාම මිත්‍යාචාරය කියලා එකක් තියෙනවා. අන්නේ භාර්යා සේවනයක් හෝ ලෝක සම්මතියෙන් සිත සම්මත විදගෙන කරන්නා වූ යම් කිසි ආකාරයක කාම මෛතුනයන්ට හේතු වෙන්නා වූ කටයුතු, ඒක තමයි අට භාර්යා සේවනයේ ආදී වන්නා වූ වශයෙන් කිව්වෙත් ඒකයි. අන්නේ වයි කාම මිත්‍යාචාර රහු වෙන යමක් කරලා හිටන් ඔය කියන පංචකාම ආස්වාදයන්ගේ මොනවා හරි බලාපොරොත්තු වෙනවනේ. මෙන්න මේක අයිති වෙනවා කාමසුකල්ලිකානි යෝගිය කියන එකට. ඒ අන්තයට වැටෙනවා. ඒක බාධකයක්. අනික තමයි මුසාවාදී. මුසාවාදී කිව්වම අපි අර හිතා ඉන්න කොළඹ ගියා දැහුවා නෑ නුවර ගිය කියලා කියන ඒ જાතියක නෙමෙයි. ඒකේ අංශු මාත්‍රයක් විතරයි මුසාවාදී. එහෙනම් මොකද්ද මුසාවාදී කියන්නේ? ලෝකේ පරම සත්‍යවාදී දේශනා කළේ බුදු පියාණන් වහන්සේ. ඒ සත්‍යය තමයි මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි අසුභයි. මෙන්න සත්‍යවාදී. මුසාවාදී මොකද්ද? නෑ නෑ මේ ලෝකේ නිත්‍යයි සුඛයි අත්තයි සුභයි. ඔන්න පළවෙනි මහා මුසාවාදී. ඕකට අහුවෙච්ච කොටස් තමයි ලෝකේ තියෙන්නේ. ඊළඟේ බුද්ධ වචනේ ප්‍රඥාවෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ සත්‍යයේ තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ. මෙන්න මේක මුල් කරගත්ත. ඒ යථාර්ථයෙන් පිටපැනලා නිත්‍යයි සුඛයි අත්තයි සුභයි කියන මේ දෘෂ්ටියෙන් ලෝකයා රවට්ටනවා නම් ඒකේ පිහිටලා ලෝකයා විවිධාකාර ක්‍රමවලින් මුලාවට පත් කරනවා නම් ඒ පත් කළ හිටන් තමන්ගේ ආස්වාදයක් බලාපොරොත්තුවක් ඉෂ්ට කරගෙන චිත්ත ප්‍රසාදයක් විඳින්න යනවා නම් කාම ආස්වාදයක් ලබනවා නම් ඒ හේතු කරගෙන මෙන්න මේක වැටෙනවා කාමසුකල්ලිකානි යෝගයේ. ඔය ප්‍රධාන කාරණා හතරට දස අකුසලයේ සම්බන්ධ සියලු කාරණා ඇතුල් වෙලා තියෙනේ වක්‍ර විදිහට. ප්‍රධාන කාරණා හතරක් කිව්වට ඕකෙන් අහක් වෙලා හැම පාපී කියලා බැඳෙන්න ක්‍රමයක් නැහැ. කේලං කියලා, පරස වචන කියලා, ප්‍රලාප කියලා ඒකින් එහෙම අහුවෙන්න විදිහක් නැහැ. මොකද හේතුව? අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි අසුභයි කියලා ලෝකෙ ගැන දැනගත්ත කෙනා කොහොමද ඉදිරිය කරන්නේ? ඒකෙන් අහකට ගියාට පස්සේ යාටම තේරෙනවා අසාර ලෝකයක් අල්ලගෙන මම මොකද මේ බොරුවේ අනුන් රවට්ටනවාද? කේලමින් අන්නේ මොකද බිඳවනවාද? මේ පරුස විදිහට ලෝකයා සැලබන්නපත් කරනවාද? ලෝකයා ප්‍රලාපයේ මුලා කියලා හිතා මේ ලෝකේ තව තවත් බඳවනවාද? මොන හිස් දේවල්ද? ඇලීමට හේතු වෙන දේවල් ලෝකයේ ඇති කරන්නේ මොකටද? ඇයි මේ ලෝකයා සමග ගැටෙන්නේ? මුලාවටපත් වෙච්ච මුලා සහගතවන්නා වූ සිතුවිලි ගන්නෙ මොකටද? මේ ඇත්ත වෙන්නලා තියෙදි පිනිපිනි තියෙදි ඔය ආදි වශයෙන් ඇත්ත වෙන්න පටන් ගන්නකොට දස අකුසලයේ වෙන්ගුණාම දස අකුසලයේ මුල් කරගෙන යම් කිසි මත් වෙන ස්වභාවයක් ඇති කරන්නා වූ යම් කිසි කාමයන්ට ගෝචර කරගන්න හරියත් වෙනනම් ඔය හතර මූලික හතර දුරු වෙනකොටම අන්නේ සුද්ධතාවේ ලැබෙනවා. මෙන්න මේකට කියනවා කාමසුකල්ලිකානි යෝගය අත්හැරියා. හැබැයි කාම මෛත්‍රී කියලා කියනවා කාම මිත්‍යාචාරයෙන් වෙන්ගලා දැහැමි ලෝක සම්මතියෙන් ගෙවන අමුසැමි ජීවිතේ. අමුසැමි ජීවිතේ එහෙම අහුවෙන්නේ නැහැ අර කියන කාමසුකල්ලිකානි යෝගයට. දැන් මෙයා තෝරාගන්න බැරි වුණාම තමයි කාමසුකල්ලිකානි යෝගය අත්හරිනක නිවන් දකින්න බෑ කියලා සමහර අය බන කියනවා. ඒ කාමසුකල්ලි යෝගය කියන්නේ මොකද්ද කියලා තෝරාගෙන නැති නිසා මේ ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් ඕක තෝරා ගන්න ඕනේ ඔය විදිහට. ඒ වගේම යම් කිසි දෙයක් මේ ලෝකේ අත්ත මොකද්ද අනත්ත මොකද්ද කියලා තෝරා ගන්න ඕනේ. මොකද්ද අත්ත? මොකද්ද අනත්ත? ওই දෙකත් තෝරා ගන්න ඕනේ. අනි අනත්ත සංහිතදී අනර්ථ සහිතදී මොකද්ද කියලා තෝරා ගන්න ඕනේ. මොනවාද අර්ථවත්? යමක් මුල් කරගෙන රාගක්ෂේ දේශක්ෂේ මෝහක්ෂේ වෙනවා පේනවනම් ඒ හේතුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරව නිවන දකින්න රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං මෙන්න මේ නිවන දකින්න රාගක්ඛයෝ ද්වේෂක්ඛයෝ මෝහක්ඛයෝ ඉමේ ධම්මා අසංකතා අසංකතය කියන්නේ මේ නිවන සකස් වෙච්ච එකක් නෙමෙයි හේතුක ඵලයක් නෙමෙයි සකස් වෙලා නැහැ හේතුවකින් අසංකතය කියන්නේ සදාතනික ධර්මතාවය ඒවත් නිවන රාගයෙන් හටගත් දෙයක් ඒකේ නැහැ රාගක්ෂයයි ද්වේෂයත් නැහැ ද්වේෂයෙන් හටගත් හේගුත් නැහැ ඒක මෝහයත් නැහැ මෝහයෙන් හටගත් හේගුත් නැහැ එනිසා අසංකතේ නිවන මෙන්න මේ නිවන තියෙනවා නම් මේ පිටස්තර ලෝකේ අත්ත කියලා පෙන්වන්න වටිනා එකක් නැහැ ඔය කරා ගෙනියන යම් මගක් තියෙනවා නම් අන්න ඒක වැදගත් නිවන කරා ගෙනියන මාර්ගය ඒ මාර්ගය අනුගමනය කරන කෙනා අත්තත්වයේ කරා යනවා නියම අත්ත තියෙන එතන අපි හිතා ඉන්නේ අත්ත කියලා ලෝකේ මුලාටපත් වෙලා අනත්ත්වයකට අනත්ත් සහිත දේවල් එහෙනම් මොනවද හිතා ඉන්නේ තමන්ගේ මොලේ මට්ටම නැනම් මේ ලෞකික වශයෙන් තියෙන පුතත්ජන කෙනෙක්ගේ කොච්චර දෙහන් වැඩුවත් කොච්චර සමාධි ලබා ගත්තත් තියෙන සීමා සහිත මානසිකත්වයේ අනුව යමත් සදාතනිකද නැද්ද කියලා හොයාගන්න පුළුවන්කම නැති දෙයක් තියෙනවා ශ්‍රාවකයේ ශ්‍රාවක නෙමෙයි සාමාන්‍ය ලෝක සත්ත්වයාගේ හැටි පංචාභිඥා අෂ්ඨ සමාපත්තිලාභී යෝගියෙක් වෙලා හිටියත් දිවස් පහල කරගෙන හිටියත් බ්‍රහ්මලෝකයේ ස්ථිරද නැද්ද කියලා හැවුවොත් එහෙම බ්‍රහ්මලෝකයේ කෙලවරට ආයිස මැනගන්න ඒ නුවණ මදි නිසා නිගමනය කරනවා ඒ බ්‍රහ්මලෝකේ සදාතනිකයි ඒකෙ ගිහින් උපන්හාම ආයි මැරෙන්නේ අමරණීයයි ඒක තමයි නිවන අන්න වරද්දගත දෙනා ඒ අදහස අරගෙන හිටියහම මොකද වෙන්නේ තමන්ගේ මුලාව නිසා එහි අවසානයක් දකින්නේ නැහැ මැරෙන බව කවදාවත් දවසක් එන බව දකින්නේ නැහැ හැබැයි කල්ප ගාන ගිහින් හරි මහා කල්ප 84000 අවසානලා නීව සංඥා නා සංඥා ඇතුළේ තියෙන ආයුෂ අවසාන වෙන දවසක් එනවා ඒක ලෞතර බුද්ධ ඥානෙටයි දකින්නේ දෙකලයි පෙන්නන්නේ එහෙනම් මෙන්න මේ වගේ දෙයක් අරගෙන මොකද කරන්නේ අද්දව වෙහෙතරපත් කරනවා නැත්නම් අත්යක් ඇත කියලා හිතන්නේ වෙහෙස විඳිනවා නිවන කියලා හිතාගෙන බබලෝ ඉපදිලා ඒකට හැවටිලා කාලය ගත කරන එකක් කරගන්නවා ඒකට හේතු වෙන්නා වැතර නැඹුරු වෙනවා මේක වැත්ත තවත් පිරිසක් මොකද කරන්නේ මේ කාමියෝ තමයි මේ කාම ලෝකෙට ඇදලා දමන්නේ කියලා හිතන් දුක වෙලා හිතන් දුක් දෙන්න ඕන කියලා ආස්වාදයට මොකුත් තැනක් දෙන්න නැතුව ශරීරයට පුළුවන් තරම් දුක් දීපල්ලා කරදර දීපල්ලා ගිනි දැපලා ගින්නෙන් හුච්චෙන්න පිච්චෙන්න මට්ටමට හිටපල්ලා සීතල කාලීට අදි සීතලේ හිටපල්ලා උෂ්ණ කාට අධික උෂ්ණයට වෙලා හිටපල්ලා කටු ඇඳන් වල බුදියපල්ලා ශරීරයට පුළුවන් තරම් දුක් දීලා හිටන් එහෙම හිටහල්ලා කියලා මෙහෙමත් අවන්ඩ පටන් ගන්න තැවෙන එකක් නැහැ දුක් විඳිනවා මිස මෙන්න මේ જાතියේ සියල්ලම එකතු වෙලා යන්නේ මොකේදද අත්ත කිල මතානි යෝගේ කියන එකට අන්ත දෙකට ඔන්න ඔය දෙකෙම නිවන් හම්බෙන්නේ නැහැ කවදාවත්. ওই දෙකම පිළිවෙත් මගක් නෙමෙයි. ඉතින් ඒකේ තියෙන මාර්ගයෙන් වෙන් වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයටපත් වෙන්න ඕනේ කළ යුතු මාර්ගය ඔන්න ඕකයි. එහෙනම් මොකද්ද කිව්වේ? සම්මා දිට්ඨියටපත් වෙන්න ඕනේ. පළමුව. සම්මා දිට්ඨියටපත් වෙනකොට එකපාරේ බෑ සම්මා දිට්ඨිය දෙආකාරයි. එකක් ලෞකිකයි එකක් ලෝකෝත්තරයි. ලෞකික දේ සුගතියට හේවත් ලෝක සම්මතිය හැටියට සතර පායින් නිදහස් වෙලා ඉන්න දුග සතර පායින් නොඇති දෙව්ලෝව මනුස්සලෝ ආදී උපදින්න හේතු වෙන තැනක් ලැබෙනවා. ඒ තමයි ලෞකික සම්මා දිට්ඨිය. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙලා ඉන්න එක. හැබැයි චතුරාර්ය සත්‍ය කතාවක් හිතන නැහැ. ඒ තියෙන ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන්. ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. දසවත්තුක මිත්‍යා දෘෂ්ටියෙන්වත් වෙන් වෙච්ච නැති කෙනෙකුට ඒ නුවණ පහල කරන්නේ කොහොමද? පසුතලියේ නැතුව. එන ලෞකික වශයෙන් ලැබෙන යහපත් පසුතලියේ ඉන්න සම්මාදිට්ඨියේ ඉන්න කෙනෙකුට දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චති භික්ඛවේ සම්මාදිට්ඨි කිව්වා. ඔන්න ඔය සම්මාදිට්ඨිය ලබා ගන්න මග පෑදෙනවා. හෙවිය යුතු ඕකයි. දැන් ඕක හොරගත්තාම වැදගත් හරියක් වෙනවා. සම්මාදිට්ඨියටපත් වුණා නම් සම්මාදිට්ඨියටපත් වීමේ වටිනාකම දකින්න. අනික් වගේන කරන්න දෙයක් නැහැ. අනික් ඔක්කොම ප්‍රඥාව පහළ වෙලා හිටන් ප්‍රඥාවෙන් මාර්ගය පාදලා දෙනවා. එහෙනම් මොකද්ද දකින්නේ? සම්මාදිට්ඨිය දැක ගැනීමට ලෝකේ ලක්ෂණ තුනක් තියෙනවා. ස්වභාවික ලක්ෂණ කාටවත් වෙනස් කරන්න බෑ. ඒ ලක්ෂණ තුنين ඉවත් වෙන්නත් බෑ ලෝකේ ඉන්නකම්. ඒ තමයි අනිත්‍ය ලක්ෂණයයි දුක්ඛ ලක්ෂණයයි අනාත්ම ලක්ෂණයයි. මේකට කියනවා ත්‍රිලක්ෂණේ. ඔය ත්‍රිලක්ෂණේ අත්හැරලා යථාර්ථය දකින්නත් බෑ. ඔය ත්‍රිලක්ෂණේ තමයි විග්‍රහ කරගන්න ඕනේ. අනිත්‍ය විග්‍රහ කරලා දැනගන්නකොට පැරි වෙලා හරි ඔය වචන වල අර්ථය වහලා දැම්මනම් පදේ පාලං කරගත්තර කවදාවත් අවබෝධය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? බොහෝ කාලයක් අපි විවිධාකාර දේවල් කර කර ඉතින් බුදුන් වඳිනවා, ප්‍රතිමා වහන්සේලාට කියලා වඳිනවා, බුද්ධ පූජාව තියෙනවා, චෛත්‍ය රාජන් වහන්සේලා වඳිනවා, බෝධින් වහන්සේලාට වඳිනවා, හාමුදුරන්ට වඳිනවා, වැඳ වැඳා ඉතින් දොහොත් බුදුන් දිදී ඔහේ ඉන්න කාලිකත කරගෙන කොහොම හරි බලාපොරොත්තු වෙන්නේ නිවන් දකින්නම තමයි. හැබැයි අනිත්‍ය දුක නැත වරද්ද ගත්තොත් එතනින්ම නිවන් මඟ වැහිලා. නිවන් දකින්න ප්‍රඥාවෙන් ඕනේ. අනිකා උපනිසිරේ වෙනවා. වැඩිලා නැති කෙනෙකුට උපනිසිරි ලැබිලා අනිකා වැඩෙනවා. සාසනික මාර්ගයේ වැඩීමට අවශ්‍ය කරන ආයුෂ වර්ණයේ සැපේ වලේ නුවණ ලබා ගන්න. ඔය අනික් පොයින්කම් ඔක්කොම හොඳයි. ඒවා අවශ්‍යමයි ඒවට. ඊ පසුතලයේ යටතේ තමයි අනිච්ච දුක නැත වටහා ගැනීමට හේතුකාරක වන්නව පසුතලය හැදෙන්නේ. ඔන්න ඔය ටික වැටහුනොත් තමයි පූර්ව භාග ඥානේ හෙවත් සම්මාදිට්ඨිය මුල පටන් ගන්න උතනි. ඒ සම්මාදිට්ඨියෙන් පටන් ගන්න මාර්ගයේ තරුණ විදර්ශනාව කියලා දැනකට වැටෙනවා බලවත් වෙලා. අන්නේකට වැටෙනට පස්සේ දුක්ඛේ ඥානං ආදී වශයෙන් සම්මා ඥානයේ පහළ වෙන ඉලාවක් එනවා. අන්නේකට කියනවා මාර්ගඥානයි. අනිත්‍ය දුක නැත අටහා ගැනීමේ මූලික අවස්ථාවට කියනවා පූර්ව භාග නුවණ. පූර්ව භාග නුවණ පළමුව පහළ වී මග නැන පසුව පහළ වී කිව්වේ ඕකයි. පළමුව පූර්ව භාග නුවණ පහළ වෙච්ච නැති කෙනෙකුට මග නැන පහළ වෙනවා කිව්වොත් මාර්ගඥානිය පහළ වෙනවා කිව්වොත් ඒක වෙන්න හේතු නැහැ. එහෙනම් පූර්ව භාග නුවණ වැහුනොත් මාර්ගඵල වැහෙනවා. ඔක දකින්න ඕනේ. හොඳට පැහැදිලිව විග්‍රහ කරගන්න ඕනේ. එහෙනම් මොකද්ද අනිත්‍ය කිව්වේ කියලා? බුදු පියාණන් වහන්සේ දේශනා කළ අර්ථය කොහොම හරි හොයලා ගන්න ඕනේ. පදේ නම් පාඩම් කරගත්තා නම් අදී. මොකද්ද දුක්ඛ කිව්වේ කියලා? ඒ දේශනාවට අනුකූලව විමර්ශනය කළ දහම් අහලා හොඳට විමර්ශනය කළ තේරුම් බලන් මේ ශාසනය තුළ දුක්ඛ කිව්වේ මේකනේ දුක ලක්ෂණී කියලා වටහා ගන්න ඕනේ. ඒ වගේ මේ ශාසනයේ පින්නපු අනත්ත කිව්වේ මොකද්ද කියලා අනත්ත ලක්ෂණයත් වටහා ගන්න ඕන. ඔන්න ඔය කියන කාරණා තුන හොඳට තේරුම් ගත්තොත් ඕකෙන් පළවෙනි එක තමයි හුඟක්ම අමාරු. අනිත්‍ය ලක්ෂණේ. අනිත්‍ය ලක්ෂණේ හොඳට විවෘත වුණා නම් දුක්ඛ ලක්ෂණෙත් පේනවා, අනත්ත ලක්ෂණෙත් පේනවා. ඔය ටික පේනුණා නම් තරුණ විදර්ශනාවට එනකම් වැඩිලා මග වැඩිලා චතුරාර්ය සත්‍ය දකින්නා වූ ඥානයේ පහළ වෙලා සම්මා දිට්ඨිය කියන ආර්ය සම්මා දිට්ඨිය පහළ කරනවා. ඊට පස්සේ අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. අනුන්ගේ ආධාරයක් ඕනේ නැහැ. අරිහත්ත්වයට පත් වෙනකම් අනුන්ගේ ආධාරයක් නැතුවර මග පේනවා. ඊට පස්සේ අන්න ඒකට මග පහදා ගන්න ඕනේ. ඒක තමයි මේ කොච්චර හරි මේ සක්කාය දිට්ඨිය මොකද්ද විදිකිච්ඡා මොකද්ද සීලබ්බත පරාමාසය මොකද්ද කියලා මේ ප්‍රශ්නේ අහනවා නිතරම කියනවා. කොච්චර කිව්වත් ඒක වැටහෙන්නේ නැති වෙන්නේ හේතුව ඔන්නේ මූල පදාර්ථේ නැති නිසා. ඔය මූලික පදාර්ථේ හොඳට තේරුම් ගන්න ඕන කිව්වෙ ඉස්සෙල්ලා ඔන්න ඕකටයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ දේශනාව තුලින්ම අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා අර්ථය තෝරා ගන්න ඕනේ. නැන්නම් කලින් කල අටුවාචාරීන් වහන්සේලා ආදිවන්නාව ගෙනහල්ලා ඒ වගේම අටුවාත් නෙමෙයි ඊට පස්සේ අත්වන මත වශයෙන් ඇවිදිලා ඔහොම එක එක ආචාර්ය වාද හැදිලා විවිධ වාද ඉදිරිපත් කරනවා. ඊට පස්සේ සංස්කෘත භාෂාවෙන් පද හදනවා. සංස්කෘත භාෂාවෙන් ඒක දිහා තියෙන මොකද්ද අර්ථය කියලා හොයන්නත් යනවා. සංස්කෘත දැනීම වැඩි වුණා. එහෙම ගියාම තව ටිකක් වැහිලා යනවා. මෙන්න මෙහෙම ස්වභාවයක් ඇති වෙනවා. අන්න ඒ නිසා තේරුම් ගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ අනිච්ච වෙන්නපු තැනක් විශේෂේ. ඊට පස්සේ නියම අටුවාවක් තියෙනවා. සංගායනාවිදිගත අටුවා. ඒක ආචාර්යවාද එහෙම නෙමෙයි. අද අටුවා කියලා කියන්නේ ආචාර්යවාද වලට බොහෝ කොට. බුද්ධ ගෝසාමතුලන්ගේ අටුවා කියන ඒවා බොහෝ තියෙන ආචාර්යවාද. ඒවට දොස් කියනවා නෙමෙයි. ගණ්ඩේවා තියෙනවා හුඟක්. නැතුවත් නෙමෙයි. 100%ක්ම අනුමත කරන්න ආචාර්යවාද බෑ. ඒවා ධර්ම විරෝධී දේවලුත් සමහරලාට ඒවා තියෙනවා. ඒ නිසා මොකද කරන්නේ? ඒක විසඳන්නේ නැතුව එක ආචාර්යවරයෙක් මෙහෙම කියනවා, තව ආචාර්යවරයෙක් මෙහෙම කියනවා, තවත් එකෙක් මෙහෙම කියනවා. ඔය විදිහට තමයි පටලවල දාන්න. ඉතින් තුන් දෙනෙකුට එකක් කියන්න බෑනේ ඇත්ත. දෙකක් බොරු වෙන්න බෑ. එක තුනෙන් එකක් හරි හරිනම්. හරියක තෝරලා නැහැ. මෙන්න මේවට කියනවා ආචාර්යවාද මිසක් ඒවා අටුවා නෙමෙයි. අටුවාවේ එහෙම කෑලි එක එක්කෙනාගේ මත නැහැ. සංගායනාවිදි මහරහතන් වහන්සේලා එදා දුන්න අර්ථය හරියට තේරුම් අරගත්ත අර්ථය ලිව්වා නම් ඒකේ විදිහට තියෙනවා. ඉතින් අන්නේ අටුවා තියෙනවා තුනක් ඉතුරු වෙලා. පරිසම්බිදා මග්ග ප්‍රකරණේ, නික්ති ප්‍රකරණේ, පිටකෝපදේශ කියලා පොත් තුනක් තියෙනවා. සංගායනාවත් එක්ක සම්බන්ධෙච්ච ඔක්කොම අස්තර මුල්ලට වැටලා තියෙන්නේ දැන්. ඒවෙන් කරුණු ඉදිරිපත් කරන්න ගන්නෙත් නැහැ සාක්ෂි වලට. නමුත් වැදගත්ම හරිය ඔගේ තියෙනවා. ඒ වගේම ත්‍රිපිටකයේ තියෙන ධර්මයේ ගැළපෙන අනිත්‍ය විග්‍රහය ඒවා තියෙනවා. ඒ අනිත්‍ය විග්‍රහය පැහැදිලි කරලා ආනන්ද හැමතුලන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා. ආයේ පිළ දහම නැති කරන්න එහෙම අපිට කාටවත් පුළුවන් කමක් නැහැ. ඒක නෑකිලා වෙන එකක් හදන්නත් බෑ. ඒ සම්මතිය අපිට කපන්න බැරි එකක්. මොකද සදාතනික මූලික ත්‍රිපිටකයේ පෙළදහමේ තියෙන සම්මතිය එහෙම ලේසියෙන් කපා හරින්න බෑ. ඒක හරියට ධර්මයේ විනයේට සූත්‍රයේ ඒකඟයි. ඒකඟ නිසා එහෙම අපිට ඕන හැටියට හිතුව මතේ කපා හරින්නත් බෑ. අන්නේ තුලින් පෙන්වා තියෙනවා කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ආනන්දමේ සියලු සංකාරයෝ අනිත්‍යයි කියන්නේ මොකද්ද ඒ අදහස? ඒ මොකද්ද ඒ කිව්වේ? බුදුරන් වහන්සේ ආනන්ද හඳුනන ප්‍රශ්න නගර හිටම් පින්නදින විග්‍රහ කරලා. ඉදානන්ද බික්කු සබ්බ සංකාරේසු අට්ඨියති හරායති jigucchati අයංගුච්චතා ආනන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. තවත් කාගෙන් ඉදහන්න ඕනේ? අනිච්ච කියන්නේ මොකද්ද කියලා. බුදුරන් වහන්සේ දේශනා කළා තියෙන කාරණා තුනකි. මොකද අනිච්ච කියන්නේ කියලා? අට්ඨියති හරායති jigucchati. මෙන්න මේ ටික තෝරා ගන්න ඕනේ. ස්ථිර නැහැ, ස්ථිර නැහැ කිය කියන මේක තේරෙන්නේ නැහැ. ස්ථිර නැත්නම් දුකයි කියවට එකක්වත් ඔක වැටහිලා එන්නේ නැහැ. දුකේ නැහැටි පැහැදිලිව පේනවා අට්ඨියති තෝරා ගත්තාම. එක වචනයක්ම තෝරා ගත්තාම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය තෝරා ගැනීම වල දේශනා කරපු වචන තුනේ එකක් තෝරා ගත්තාම ඒක එහෙමනම් සැපද දුකද ඒවා කියලා හිටන් අහුවාම ප්‍රඥාවන්ත උත්තරේ ඒකාන්තයෙන් එහෙනම් දුකයිනේ කියලා උත්තරේ එනවා. අන්න ඒකයි මේ හොයන්නේ. මේ සක්කාය දිට්ඨි විදිකිච්ඡා නෙමෙයි. මේක කොච්චර ඇහුවත් තේරෙන්නේ නැති එකයි මම මේ විග්‍රහ කරලා දෙන්නේ. එහෙනම් මොකද්ද මේ අට්ටියද කිව්වේ පෙලෙනවා. මොනවැන්ද පෙලෙන්නේ? ඕකට පැරණි උපමාවකුත් තියෙනවා. ඔය ඒ දේට ආසාවෙන් පෙලෙනකොට, ආසාවෙනකොට ඒ සත්‍යයාගේ ස්වභාවයක්, මනුෂ්‍යයාගේ හෝ ස්වභාවයක් පෙන්වන්න පැරණි උපමාවක් තියෙනවා. මස්ලි නැති යට බලුලේව කන්නේ, කුස් පිරුමක් ඵලයක් නොලබන්නේ, ලිස් ඒ සැපතට ලොබ නොසිතන්නේ, දොස් නොපෙනෙනු මිස දුක් මයිවන්නේ. මොකද්ද මේ පෙන්වන්නේ? බල්ලට මස් කට්ටක් අහුනහම ලොකු මස් කට්ටක්, ඔය හරක් කැටයක් එහෙම, අර මස් ගඳට, ලී ගඳට මේක ඉව කර කරා ලේව කනවා හපනවා. මුඩ වඩි ගිනි මේක අරගන්න, මේ ඇට කිල්ල ඔක්කොම ගිලින්න බෑ. එහෙම ගිල්ලෝ තිරේලා මැරෙයි. මොකද කරන්නේ? හැපුවට හැපෙන්නේ නැහැ. ඒ හක් කර ගන්නවා, මේ හක් කර ගන්නවා, හපනවා හපනවා. ඉතින් උගේ වැඩේ උගයි කෙල පෙල පෙරා හප හපා ඉන්න. දැන් මූට මොකද වෙන්නේ? ඌ අසහනේ පෙලෙනවා. මේක ගිල ගන්නවත් බෑ. හැපුවට වැඩකුත් නැහැ, කුස පිරෙන්නේත් නැහැ, ලබන ඵලයකුත් නැහැ, තවත් අර කෑදරකම ඉවරෙකුත් නැහැ. මෙන්න මේ පංචකාම සම්පත් කියන වස්තුන්ගේ හැටි, ඕවා ගුලාන්න ගිහිලා, ඕවා හප හපා ඉන්න ගිහිලා ස්වභාවය ඕක මිසක් ඔයිට එහා එකක් නෑ කියලා ඉතින් උපමාව පෙන්නුවා. මෙන්න මේ තමයි පෙළෙන ලක්ෂණය. දැන් අපි මේ කය හොඳයි කියලා, අනේ මටත් මිනිස්සෙක් වෙන්න ඇත්නම්, අනේ මට හොඳට ඇස් පේන ඇස් දෙකක් ඇත්නම්, හොඳට ඇහෙන කන් දෙකක්, ගඳ හොඳට සුවඳ දැනගන්න නාහයක් එහෙම තියෙනවා නම්, රහ දැනගන්න හොඳ දිවක්, හොඳට ප්‍රබෝධමත් කයක් තියෙනවා නම් පහත ලවන්නේ එහෙම කොච්චර හොඳද? පංචකාමීට වහල් වෙලා හිටම් මේ කය හොඳයි කියන නිගමනයක් කරගත්තා. අද නෙමෙයි මේ ඉතිසෙලා බවි. ඒක තමයි එදා තිබිච්ච අවිද්‍යාව නිසා කරපු වැළපිළිවෙල මේ කය හදාගන්න. අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කරපු හරිය හිතෙන් කයෙන් වදනින් ගොඩනගපුවා. එහෙම ගොඩනගාගෙන හදාගත්ත අවිඥානය එක මරණාසන්න මොහොතේදී මතු පටිසන්ධියක් ගෙන දෙන්න හේතු වෙන්නා වූ කර්ම විඥානයක් වුණා. ඒ කර්ම විඥානය මේ ශාරීරිය ලබා ගැනීමට හේතු වෙන විදිහට පෙර භවයෙන් චුත වෙනකොට බීජයක් වශයෙන් ආවා. ඒක එන හැටි බුදුරජාන් වහන්සේ පෙන්නනවා. එදා තිබිච්ච තත්වයේ මේ වගේ කයක් හම්බ වෙන්න පෙර භවයේ තිබිච්ච පසුතලයේ පෙන්නනවා. මොනාද? අවිද්‍යාව නැමැති බැම්ම, තෘෂ්ණාව නැමැති ජලය, කරන ලද කර්ම ක්‍රියාවලිය නැමැති කුඹුර, අභිසංකාර නැමැති ගොඩනගා ගන්න පුඤ්ඤාභිසංකාරී හෝ අපිඤ්ඤාභිසංකාරී නැමැති බීජය, ඔන්න ඔය ටික තමයි ඕන ඇවෙන්නේ. ඔය අභිසංකාර බීජය අර මරණාසන්න මොහොතේ චුත වෙන මොහොතකදී අවිද්‍යාවෙන් වට වෙලා බැම් බැඳිලා, තෘෂ්ණාව නැමැති ජලයෙන් අර කරපු කර්ම, කර්ම නිමිති ගති නිමිති ආදී මතුවෙලා ඇවිදිලා කර්මය නැමැති කුඹුර හැදිලා, අර තිබිච්ච කර්ම විඥානය කියන එක පුනර්භවයට හේතු වෙන්නා වූ කර්ම විඥානය නිපදවනවා පරිසන්ධි විඥානය. ඔන්න ඕක හදවතේ ප්‍රතිඵලය තමයි. ඇවිදිලා හිටන් කොහේ හරි මව්කුසේට ඔක්කාන්ති වෙලා මේ මස්ලී කයක් ආරම්භ කරන්නේ, මේ ලෝකෙ බිහි වෙලා හිටන් මේ තියෙන්නේ. හොඳ එකක් හොයන්න ඇවිදිලා රහ කණ්ඩ ඇවිදිලා පංචකාමී කණ්ඩ කරගත මොට වැඩේ නිසා අද දුක් විඳිනවා ලෝකේ කුණු කයක් අරගෙන. දැන් මේ කය අට්ටී ඇති. මොකක්ද ඒ කිව්වේ? මොනවැන්ද පෙලෙන්නේ? හිතන්න ඇති නිසා පෙලෙන බව දන්නේ. තත්පර 10ක් හුස්ම ගන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ? පපුවට දරන්න බෑ, වේදනාව පෙළෙනවා. ඉතින් මොකද කරන්නේ? අදිනවා හුස්ම උලට. ඊට පස්සේ මොකද තියාගෙන හිටියොත් වෙන්නේ? ඉන්න බෑ, රත් වෙලා පෙළෙනවා. ඉදල් බොක් ගාලා ආපහු අරිනවා. ආපහු වෙලා නවත්තන හිටියොත් මොකද වෙන්නේ? ඉන්න බෑ, ආයි කැක්කම ආයි උඩට අදිනවා. උඩට ගන්න පාතරන්න උඩට ගන්න පාතරන්න මොහොතක් මොහොතක් ගානි පළමු වෙලෙනවා. අපි ගණන් ගන්න ආස්වාදයට හිත දේවාගේ හිටන් ලේව කකා ලෝකේ ලෙවන්න හදාදා ඉන්නවා. පංචකාම ආස්වාද හිත තියාගෙන හරි සුන්දර ලෝකයක් නේ කියනවා මේ දුක් විඳින්ද. පළමු අට්ටිය තියෝයි පෙලෙනවා. ඊට පස්සේ තව එකක් වෙනවා. මොකද්ද? පැය දෙකක් යනකොට උගුර කට වේ ඉඳලා වටපිට හොයනවා වතුර. මොකද? පිපාසයෙන් පෙලෙනවා. කොච්චර වතුර බිව්වත් පැය දෙකක් ඉන්නකොට ආයි පිපාසයෙන්. ආයි පිපාසයෙන් පෙලෙනවා. ආයිත් මොන හරි ඕවන්ව කට ඇතුළට දාලා බොන්නෝ. ඒ බිව්වට ඉවරෙන් නැහැ. තාවකාලික රැවටිල්ලක් විතරයි. ආයි පෙලෙනවා. එනම් මේ ජීවිතයේ උපන්දා පටන් මැරෙනකම් පිපාසයෙන් පෙලෙනවා. හුස්ම ගන්න බැරුව පෙලෙනවා. ගත්ත හුස්ම අරින්න නැතුව ඉන්න බෑ පෙලෙනවා. හුස්ම ඇරලා ගන්න නැතුව ඉන්න බෑ පෙලෙනවා. එතනින් පටන්ගෙන පිපාසයෙන් පෙලෙනවා. ඊළඟ තව එකක් එනවා වරුවක් යනකොට. ඉන්න බෑ වඩිහිනි බලත් අත ගන්නවා. වඩ විට බලනවා ඇඟත් බල නැහැ. මොනවත් නැද්ද කණ්ඩ. බඩිකින්නේ පෙලෙනවා. ඔය තාත් පෙලිල්ල මේ කයටමයි ඔක්කොම. ඊට පස්සේ මොකද වෙන්නේ? අපෝ උදේ පාන්දර හීතලේ බෑ. රෙදි හොයනවා පොරව ගන්න. මොකද? හීතලෙන් පෙලෙනවා. දවල් එක දෙක වුණා. පොරව ගතරේදී විහි කරලා ඉන්න බෑ. දැන් නිර්වත්‍රෝ ඉන්න තරම් හිතනවා දැවිල්ල. ප්‍රශ්නේ වැඩි. මොනවා කරන්නද? වට විට බලනකොට එහෙම ඉන්නත් බෑනේ. ඉතින් එහෙම මේ ඔල්ල ඔල්ල දඟල දඟල උස්නේම් පෙලෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වත්කම් නැත්නම් ඇඳගන්න එකක් එහෙම ගන්න නැත්නම් අනික් අය බලපුවා අනික් කෙවුන් හොඳට ලස්සන ඇඳලා ඉන්නවා. තමන් කිරුටක් ඇඳගෙන ඇදිලා ඉන්න පාංගලේවා. ඇඳුන් නැතික වෙනු පෙලෙනවා. තමන්ට ඕන හැටියට නෑ. දුප්පත්කමින් පෙලෙනවා. ඕම ඉන්නට වෙලක් අය හොඳ නිරෝගීව ඉන්නවා පේනවා. අනේ මල් ලෙඩානි. ලෙඩෙන් පෙලෙනවා. විවිධ රසවත් දේවල් පිලක් අය කනවා. අනේ මට නෑනි. කන තරම නීරසේව කණ්ඩත් බැති කිය කිය නීරසයෙන් පෙලෙනවා. ලෙඩ දුක්වලින් පෙලෙනවා. අනේ මම කැතයිනි. ලස්සර නෑ කියලා පෙලෙනවා. අර හිටනම් අර කට්නම් අර ඇඳුම හරි යඟට හරි ලස්සන හොඳට තියෙනවා හැඩ වෙලා. අනේ මද මගේ ලබ්බ වගේ මොකද මේ මං ඇදලා ඉන්නේ. තමන් ලස්සන නැතුව පෙලෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හැඩ වැඩ නැතුව පෙලෙනවා. උස මහත නැතුව පෙලෙනවා. ඊට පස්සේ ලේඩ වැඩි වෙලා පෙලෙනවා. ලැකිට ගන්නත් බැරුව නාකි වෙලා පෙලෙනවා. ඔහොම පෙලිලා පෙලිලා අන්තිමට ඔහු ගල පණ යනවා. පෙලිලා ඉවරයක් නැහැ. ඔහොන් අට්ටියති. මේ කය නිසා ලබන අනිත්‍යතාවයක් ඔය ඔන්න ඕකට අනිත්‍ය කියනවා. දැන් ඇහුවොත් එහෙම ඕක සැපද කියලා කවුරුවත් කියයිද? ඔව් කිය. අනිත්‍ය නම් දුක්ඛයි කියන එක දැන් කියන්න දෙයක්ද? බුදුරන් වහන්සේ ওই ටික මුලදී දේශනා කළා දිවිච නිසා අහනවා. මහන්නි මේකයි අනිත්‍යද නිත්‍යද? ස්වාමීනි අනිත්‍යයි. මොනාර්ථින්ද? ඉතිර නැති කතාවක් නෙමෙයි කිව්වේ. අනිත්‍යයි කිව්වේ ඔන්න ඕකයි. ඉතින් අනිත්‍ය නම් දුකද සැපද? අහන්න දෙයක් ඇදින් ස්වාමීනි අනිත්‍ය නම් ඒකාන්තයෙන් දුකයි කියලා උත්තර දෙන්න පුළුවන්. අදත් පුළුවන්, එදත් පුළුවන්, මදත් පුළුවන්. මෙන්න බුදුරන් වහන්සේගේ නොවෙනස් වෙන දහම් රටාව. ඒ අනිත්‍ය දේ දුකයි කියන එක අදත් එහෙමයි. දැන්ට කෝටි ප්‍රකෝටි කාලයක් හරි කවදා හරි අතීතයේත් එහෙමයි. මතු අනාගතයේත් උච්චරයක් වෙනස් වෙන්නේ නැහැ. ওই ධර්මතාවය. ඔය එකෙන්ම තෝරා ගන්න. ඉතින් මෙහෙම එකක් හොඳයි කියන නම් මොන ලැජ්ජ නැතිකමද? හරා ඇති. ඊළඟට මොකද්ද ගන්න? මේ මහා රංකඳ රංකඳ කිය කිය බදල්ලා හදන්නේ හොයන්න හදන්නේ මොන ගුණ ගොඩක්ද? මල බුතර ගොඩක්. මේකයි මොකද්ද? ජිගුච්ඡති. ඔන්න ඕකට කියනවා අනිච්චයි කියලා. බුදුරන් වහන්සේ අනිච්ච වෙන්නේ ඔන්න ඔය කාරණා තුනෙන්. අද ඕක වැහිලා දැන් ඇරලා දෙනකොට කෑ ගහනවා. බොරු බණ කියනවා. වහරක බණ කියනවා කියලා. වහරගතිය ලෝකේ වරණටත් ඔච්චරයි වෙන එක කියන්න බරක් නැහැනේ. ඔක වහරක බන් නෙමෙයි බුදුබන්. වහරකින් කිව්වත් එකයි, ඇමරිකාව ඉඳන් කිව්වත් එකයි, කොහෙ ඉඳන් කිව්වක් කවන්නේ, කොළඹ ඉඳන් කිව්වත් එකයි. බුදුබණ නම් බුදුබණ. බුදුබණ අවබෝධයට ගෝචරයි. තේරුම් ගන්න ඕනේ හොමයි. එහෙනම් ඉස්සෙල්ලාම තේරුම් ගන්න මේ අනිත්‍යයි කියන්නේ මොකද්ද? ඒ මගේ අනිත්‍යතාවයේ ස්වභාවය මාළඟ කොච්චර මල විද්‍යාමානව පේනවද? එහෙනම් මේකයි නිත්‍යද අනිත්‍යද? නිගමනයක් කරන්න ඉස්සෙල්ලා ප්‍රඥාවෙන්. එතකොට තේරෙයි මේ ඇස කන දිවනාසය ශරීරය කියන ඒවා මන කියන ඒවා නිත්‍ය නැහැ අනිත්‍යයි කියන එක ඇත්තනේ. එහෙනම් දුකයි කියන එක කියන්න දෙයක් නැහැ. අපිට හිතන්න නැතුව හිටියට මේ ආස්වාදයන් මෙතන සැපයි සැපයි කියලා රැවටුණාට යථාර්ථයේ ඒකාන්තින් දුකනේ. අනිත්‍ය නම් දුක නම් තමන් අකමැති තත්ත්වයන්ට පත් වෙන එක වළක්වන්න බැරි නම් විපරිණාමය කිව්වේ ඒකයි. අනිත්‍ය නම් දුක නම් විපරිණාම නම් මම කිව්වට මගේ කිව්වට මම වෙන්නෙත් නැති මගේ වෙන්නෙත් නැති ආත්මය කියලා හිතාගෙන හිටියට ආත්මයක් වෙන්නේ නැති මේකේ මොන හරයක්ද? මේක අත්හැරීම වැලියම විදී මැරෙන තව මොනවද මේකින් ගන්න තියෙන්නේ? සැනසිල්ල තියෙනවා මේක. ඔන්නෝක අවබෝධ වෙච්ච දාට එතනම නිවන් දකින්නවා. තව කොහොමද ගිහින් නෙමෙයි නිවන් දකින්නේ? ඔය අවබෝධයෙන් ප්‍රඥාව පහළ වෙලා අසාර ලෝකයක් නේ මොනවා අල්ලන්නේ? අදහසෙයි ඔන්නතෙන් දාපු දාට සක්කාය දිට්ඨියත් ඉවරයි, විදිකිච්ඡාවත් ඉවරයි, සීලබ්බත පරාමාසෙත් ඉවරයි. පද තුනේ අර්ථ දැනගෙන හිටියන් නැතත් තවත් නම් කිය විග්‍රහ කරන්න අපි ඉදිරියට බලාපොරොත්තු වෙමු. දවල් දානමාන පූජා ආදිය සිද්ධ කරන දයන් තිබෙන නිසා අපි ඒ සඳහා ඒ කාලේ වෙන් කරලා ඉදිරියට නැවත දහම් සාකච්ඡා කරමු. සෑම සිල් දෙනාට යහපතක් වේවා.